Buddhang saranang gacchami. Mang saranang gacchami. Sanghang saranang gacchami. Yampi Buddhang saranang gacchami. Yampi Dhammang saranang gacchami. Yampi Sanghang saranang gacchami. Tatiyampi Buddhang saranang gacchami. Tatiyampi Dhammang saranang gacchami. Tatiyampi Sanghang saranang gacchami. Panatipata viramani sikkhapadam samadhiyami. Adinnādāna viramani sikkhapadam samadhiyami. Kāmi sumicchācāra viramani sikkhapadam samadhiyami. Musāvādā viramani sikkhapadam samadhiyami. Surāmīraya majjatana dardhāna viramani sikkhāpadam samādhiyāmi. Yeti sārana sahitavu samādhānaya mārgapala nivanti nissama. Samankhā chakravālesu atrā gacchanti devatā. Saddhammaṃ nirājassa sunantu massavana kālo ayaṃ vadantā. Savana kālu ayam badantā. Dhamma savana kālu ayam badantā. Namo tasse bhagavatu arahato. Namo tasse bhagavatu arahato. Namo tasse bhagavatu arahato. සම්මා සංසාර කතරින් විතරව නිකමති පින්වත්නි, අදත් මේ විවේකස්ථානයේහි විවේකීරි ගමී ගෞතම ශාසනයේම සසර දුක් ගෙවා ගන්නට සද්ධර්ම මාර්ගයක් උපදවා ගන්න, පහළ කර ගන්න, ඒ සඳහා යමක් අසා දැනගන්න ඕනේ. ඒ සියන කැමැත්ත බලාපොරොත්තු ප්‍රාර්ථන. ඒ සඳහා සූදානම් වන මේ මොහොතේදී ඒ අසන ධර්මයට හොඳින් සවන් දෙන්නට, මනස ඒකාග්‍ර කර ගැනීමටත් සමගම අපි ගත කළ ජීවිතයේ පැවතුණු සම්බන්ධතාවයන් මොහොතකට හෝ අත්හැරෙන්නට, ධර්මයට සිත් යොමු කරගන්නට සුදුසු පසුබිමක් සකසා ගැනීමටත් සමග අපි විනාඩි 10ක පමණ කාලයක් පුංචි බුදුගුණ භාවනාවක යෙදিলা ඉනනතුරු වේ සද්ධර්ම ශ්‍රවණේ කරමු. දැන් දැත් නලලතටගෙන වැළඳෙන තුනුරුවන්ට ජීවිත පූජාවෙන් වැඳ නමස්කාර කරමු. Sāmīni Bhāgyavatun Vahansa Vabha Vahansa කොට වදාලා වූ නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයට ආක්‍රමි ජීවිත පූජාවින් වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාමී ඔබ වහන්සේගේ ආර්ය ශ්‍රාවක වූ මහා සංඝ රුවනට පූජාවින් මම වැඳ නමස්කාර කරමි වාගේ නමස්කාරය වේවා අනන්ත සසර පටන් ගත වන මේ මොහොතක් වා මාගේ සිත කය වචන යන සියලුම දෝෂයනට මට සමාව ලැබී මට සමාව ලැබී
බුදුජානන් වහන්සේ පිළිබඳව මහතුජානන් වහන්සේ ළඟම සමීපයේම අපි ඉන්නවා අපි ඉදිරියේ මහන්සි වැඩ ඉන්නවා කියන අදහස් මේකට අරගෙන මේ විදිහින් බුදු ගුණ සිහි කරන්න කියන දෙයට හොඳින් සවන් දෙන්න ඉන්න අනතුරුව මොහොතක් ඒ ආකාරයෙන් තමන්ගේ වචනයෙන් සිතුවිලි වලින් ඒ ගුණය මෙනෙහි කර බලන්න සාමී
භාග්‍යවතුන් වහන්සේ සතුරන් දුරු කළෙහි රහසින්වත් තවුණු කළෙහි සංසාර චක්‍ර පරසිඳලුහි ආමිස ප්‍රතිපත්ති පූජා හරහං නම් වෙනින් භාවබෝධ කළෙහි වැඩුහින්ද හල යුතු සියහන්ත වූ සුන්දර නිවන් සුරාන්ත වූ සුන්දර වන්පුරට මග පෙරාය විදාසී වන
ගුණ බල කාරුණික තුන්වත්නි පරණම බුදු ගුණය සිහියෙන් නගාගෙන හිතේ ශ්‍රද්ධා උපසාදය පහල කරගෙන කෙලෙස් මල යටපත් වීමෙන් හිතේ පවිත්‍රතාවයක් ඇති වෙච්ච වෙලාවේ ගැඹුරු දහමක් උනත් දරා ගැනීමේ හැකියාව ශක්තිය ඉබඳු සිතකට තිබෙනවා. මේ සාද දවසේ අපි පෙර දවස් කීපෙහි කතා කරගෙන ආපු සම්භාස සූත්‍රයට අනුව ඒ සූත්‍රයේ සමස්ත අදහස කෙටි අදහස සරලව පුළුවන් තරම් කෙටි කරලා අද දවසේ මේ සූත්‍රයෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා අපි තේරුම් කරලා දෙන්න උත්සාහවත් වෙනවා. මේ සූත්‍රේන සාමාන්‍ය අදහස විමසලා බැලුවොත් මෙහි සඳහන් වෙන්නේ යම් කෙනෙකු ලෝකෝත්තර මාර්ගයට පිවිසීම හා ලෝකෝත්තර මාර්ගයට පිවිසීමෙන් අනතුරුව ඒ මාර්ගයේ වඩාගෙන අරහත් ඵලය දක්වා යන ගමන් මගයි වැඩපිළිවෙලයි සම්භාසු සූත්‍රයෙන් දැක්වෙන්නේ. ඉදී පූර්ව භාග ප්‍රතිපදාව වඩාගෙන දර්ශනයට පැමිණෙනවා කියලා කියන්නේ සෝතාපන්න මාර්ගයට පැමිණෙනවා කියන එකයි. ඒ මාර්ගයට පැමිණි කෙනාටයි ලෝකෝත්තර මාර්ගයේ උරුමයි ති. ඒ මාර්ගයේ වඩමිනුයි කාමාසව භවාසව අවිද්‍යාසව දුරු කරමින් ආශ්‍රවක්ෂය කළ අරහත් ඵලයේ දක්වා ගමන් කරන්නේ. දර්ශන භූමියට පැමුණුනා කියලා කියන්නේ සෝතාපන්න භාවයට මාර්ගයට ආවා කියලා කියන්නේ දිඨාසවය දුරු කළා. සක්කාය දෘෂ්ටිය දුරු කළා. සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොටම විචිකිච්ඡාවද ඒ සමගම සීලබ්බත පරාමාසයද පිහිටක් නැතුවම ඉතිරියක් නැතුවම බිඳ වැටෙනවා. සක්කාය දෘෂ්ටිය දුරු වෙනකොට ඒ දෘෂ්ටිවාදයන්ද ඉතිරියක් නැතුවම බිඳ වැටෙනවා. ඒ දෘෂ්ටි ජාලාවෙන් මිදෙන මන්තෙත ගමන් මගයි උපදවාගත් පහල කරගත යුතු දැක්මයි දර්ශනය කියලා කිව්වේ. එයට අපි තවත් නමක් එකතු කළොත් ඉන් කියවෙන්නේ සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය උපදවා ගැනීම. සම්මාදිට්ඨි දෙකක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සම්මාදිට්ඨි පහන් වික්කවේ ද්වයන් වදාමි. මහණෙනි සම්මාදිට්ඨිය දෙකක් කොට දේශනා කරමු. සියනු උන්වහන්සේ ලෝකෝත්තර ආරස්ථානික මාර්ගයක් මෙන්ම ලෞකික වූ ආරස්ථානික මාර්ගයක්ද ලෝකිත දේශනා කළා. කම්මස්ස කතා සම්මාදිට්ඨිය මූලික කරගත්ත ආරි මාර්ගයක් පෙන්වන ලෞකික ප්‍රතිපදාව හැටියට දාන සීල භාවනාදී පුණ්‍ය ප්‍රතිපදාවන් පුරාගෙන ඉදිරියට යන්නේ ඒ ප්‍රතිපදාව තුළ. අපි ලෝකෝත්තර ප්‍රතිපදාවට පිවිසෙන්න නැඹුරු වෙන්නේ ඒ ලෞකික ප්‍රතිපදාවම පාදක කරගෙන. ලෝකෝත්තර මාර්ගය ආරියසංගික මාර්ගය එක සෝතාපන්න භාවයට පත්වීම කියලා කියන්නේ මේ මාර්ගයට පැමිණීම. සෝත කියලා කියන ආරියසංගික මාර්ගයට. සෝත කියලා කියන්නේ ආරියසංගික මාර්ගයට. ආරියසංගික මාර්ගයට පැමිණි කෙනාව හඳුන්වන පුද්ගල නාමය වෙනවා සෝතාපන්න කියලා. බුදුරජාණන් වහන්සේ දවසක් සරියුත් හාමුදුරුවන්ට කතා කළාම සාරිපුත්තෙනි සෝත සෝත කියලා කියනවා කොමකටද සාරිපුත්ත සෝත කියලා කියන්නේ? සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඥාංගාටකින් යුක්ත ඥාරයස්ථාංගික මාර්ගයේ තමයි සෝත කියලා කියන්නේ. සාදු සාදු යහපති සාරිපුත්තේනි හිමමයි. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකමයි. සෝතාපන්න අංග කියලා කියනවා කොමකටද සාරිපුත්තේනි? සෝතාපන්න අංග කියලා කියන්නේ සාමීනි කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්ම ප්‍රතිපදාව. මේ අංග හතරයි මේ සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන්න උපකාරක ධර්ම. සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන බැවින් මේ හතරට කියනවා සෝතාපන්න අංග කියලා. සාදු සාදු සාරිපුත්තේනි හිමමයි, මේ සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන කරුණුමයි. සාරිපුත්තේනි සෝතාපන්නයා කියලා කියනවා කාටද? සෝතාපන්නයායි කියලා කියන්නේ. සාමීනි මේ අංග හතර සපුරාගෙන සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙකු පැමිණියේද ඒ පැමිණි කෙනාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්න කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි හිමමයි, යමෙකු මේ ශාසනය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියේද ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයාය කියලා කියන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනා සෝතාපන්න කෙනෙක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියයි උපදවා ගන්න. සම්මා දිට්ඨිය, ඒ සම්මා දිට්ඨියට අනුවයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ සිසු අංග එකතු වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය උපදවා ගැනීමයි තවත් කෙටි කරලා ගත්තොත් දර්ශනීයට පැමිණෙනවා සෝතාපන්න භාවයට පත් වෙනවා කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? ඛතමං සාවුසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක පිළිබඳව නුවණ, සමුදය පිළිබඳ නුවණ, නිරෝධය පිළිබඳ නුවණ, මාර්ගය පිළිබඳ නුවණ, දෙන්න මේ සතර නුවණම එකතු කරලායි සම්මා දිට්ඨි කියලා කිව්වේ. එතකොට දුක්ඛේ ඥානං, දුක කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. දුකට හේතුව කුමක්ද කියලා දැනගන්න ඕන සමුදය ඥානෙ. දුක නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. නැති කරන මඟ මොකක්ද කියලා දැනගන්න ඕන. මෙන්න මේ සතර නුවණින් යුක්ත කෙනා සම්මා දිට්ඨියට පැමිණි කෙනෙක් වෙනවා, මාර්ගයට දර්ශනයට පැමිණි කෙනෙක් වෙනවා. එතකොට දැන් මෙන්න මේ සතර දැනුමින් තොරව සම්මා දිට්ඨියට එළවෙන්න පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. සම්මා දිට්ඨියට නොවේයි අපි ගත කරන සාමාන්‍ය ජීවිතයේදී මොනියම් කටයුත්තක් හෝ කරන්න සතර දැනුමක් මූලික වෙලාමයි ඒ කටයුත්ත නිවැරදිව කරන්නේ. අපි හිතමු දැන් අපිට පිපාසය දැනුණා. වතුර පිපාසයක් දැනුණා. පිපාසයක් දැනුණා. දැන් පිපාසයක් දැනුණාම අපි වතුර ටිකක් හොයාගෙන යනවා. මේ හොයාගෙන වතුර ටිකක් හොයාගෙන බොනවා කියන කාරණාව තුල යෙදিলা තියෙනවා ඒ වගේම දැනුම් හතරක්. පිපාසයේ බව දන්නවා දැන්. පිපාසයට හේතුව කයට තැන් නොලැබීම කියලා දන්නවා. කයට තැන් ලැබුණොත්, කුසට තැන් ලැබුණොත් පිපාසයේ සංසිඳිනවා කියලා දන්නවා. හැබැයි තැන් තියෙන්නේ කොහේද? වතුර තියෙන්නේ කොහේද? වතුර ටිකක් හොයාගන්නේ කොහොමද කියලා ක්‍රමේ දන්නේ නැත්නම්, කරාමේ තියෙන තැන දන්නේ නැත්නම්, ළිඳ තියෙන තැන දන්නේ නැත්නම්, අපි නැගිටලා වතුර තියෙන තැනට ගිහිල්ලා වතුර ටිකක් දීලා ඉක්මනින් පිපාසය සංසිඳවා ගන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ. යම් කෙනෙකු පිපාසයක් දන්නවා නම්, පිපාසයට හේතුවක් දන්නවා නම්, හේතුව නැති කරන්න ඕන කියලා දන්නවා නම්, නැති කරන්නේ මෙහෙමයි කියලා. නහවල් තැන කරාමෙ තියෙනවා, පයිප්ටි තියෙනවා, ළිඳ තියෙනවා කියලා දන්නවා නම්, දන්න කෙනා හරියටම නිශ්චිත වෙතනට ගිහිල්ලා පෙන් ටිකක් බීලා පිපාසය සංසිඳවා ගන්නවා. දැන් පෙන් ටිකක් බොන්න පයිප් ළඟට, කරාමෙ ළඟට යනවා කියනකොට, ළිඳ ළඟට යනවා කියනකොට මේ සතර දැනුම තියෙනවා. ඒ සතර දැනුම සම්පූර්ණ නැති කෙනා ළිඳ ළඟට, කරාමෙ ළඟට යනවා කියන එක වෙන්නේ නැහැ. පිපාසය දැනුණත්, පිපාසයට හේතුව පෙන් නොලැබීම කියලා දැනුණත්, පෙන් ලැබුණොත් පිපාසය සංසිඳනවා කියලා දැන හිටියත්, ඒ පිපාසයේ සංසිඳුවන්නේ මෙහෙමයි කියන, පෙන් ලබන්නේ මෙහෙමයි කියන ක්‍රමේ පෙන් තියෙන තැන දැනන සිටියන, පෙන් තියෙන තැනට යනවා කියන කාරණාව වෙන්නේ නැහැ. පෙන් සොයාගෙන කොහේ හෝ ඇවිදින්න පුළුවන්. නිශ්චිත තැනට යනවා කියන කාරණාව තුළ ඔහු දන්නවා පිපාසයේ බවත්, පිපාසයට හේතුවත්, හේතුව නැති කිරීම නැති කරන නම් මෙන්න මෙතනින් මෙතනට ගිහිල්ලා පෙන් දීලා මේ පිපාසය සංසිඳුව ගන්න ඕන කියන දැනුම ඇතිවමයි මෙතනින් නැගිටලා හරියටම කරාමේ තියෙන තැනට, පයිප්පේ තියෙන තැනට, ළිඳ තියෙන තැනට යන්න. ඒ සාමාන්‍ය ජීවිතයේදී එබඳු කටයුත්තකදී පවා එබඳු දැනුමක් අපට ලැබෙන්න ඕන. ඒ දැනුම ඉතාම නිවැරදි වෙන්න ඕන. අපි තවත් නිදර්ශනයක් අරගෙන බැලුවොත්, ඔන්න අපි මහා අන්ධකාර තැනක, අඳුරු තැනක ජීවත් වෙන්නේ. අපි මේ අඳුරේ බොහොම සතුටින් ඉන්නවා. හැබැයි ගී සින්දු කියමින් විනෝදයෙන් මේ අඳුරේ ඉන්නවා. මෙහෙම අන්ධකාරයේ ඉන්න වෙලාවෙදි සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා, දරුවනි උඹලා ඉන්නේ අඳුරේ. ඔය ඉන්න අඳුර හරි භයානක තැනක්. ඔතන මහ විනාශකාරී දේවල් තියෙනවා. භයානක දේ තියෙනවා. අනතුරු වෙන්න පුළුවන්. උඹලාට ඒ අනතුර පේන්නේ නැහැ මේ අඳුර නිසා. දරුවනේ ඔය අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන්. ආලෝකයේ උපදවා ගත්තොත් ඒ අඳුර නැති වෙනවා. අඳුර නැති වුණොත් උඹලට පෙනේ ඉන්න තැනේ තියෙන භයානකකම. මෙහෙම කියනකොට සමහර කෙනෙක් මේ සත්පුරුෂයාගේ කීම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මොන බොරුවක්ද? අඳුර නැති කරන්න පුළුවන් ද ආලෝකයක් කියලා කොහේ තියෙන එකක් තියෙනවා නම් අපිටත් පේන්නේ නැහැ. කොහෙද යන බොරුකාරයෙක් කියලා ඒ සත්පුරුෂයාට සවන් දෙන්නේ නැහැ. තවත් කෙනෙක් තවත් පිරිසක් ඒ සත්පුරුෂයාට සවන් දෙනවා. එක්කෙනෙක් සත්පුරුෂයාට හරියට සවන් දෙන්නේ නැහැ, අඩක් සවන් දෙන්නේ. අනිත් කෙනා සත්පුරුෂයාට හොඳටම සවන් දෙනවා. සත්පුරුෂයා කියනවා, ඔය අඳුර නැති කරන එළිය උපදවා ගන්න පුළුවන්. එළිය උපදවා ගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයට අනුගමනය කළොත්, මෙන්න මේ ක්‍රමය භාවිතා කළොත් බලට පුළුවන් ඔය අඳුර දුරු කරන ආලෝකය උපදවාගෙන ඉන්න තැන ඇත්ත දකින්න. ඒ සත්පුරුෂයා කියලා දෙනවා, ඔන්න ඒ දිට්ඨියක තියෙනවා උපකරණයක්. ඒක ටිකක් කරකවනකොට හොයාගෙන ආලෝකය ලැබෙයි අඳුර දුරු වෙයි. ඒ නිසා ආලෝකය උපදවා ගන්න මෙන්න මෙහෙමයි. ඔය අඳුරේ හොයාපල්ලා, විමසපල්ලා කියලා මේ සත්පුරුෂයා කියලා දෙනවා. මේ කියලා දුන්නාම එක පිරිසක් මේ ගැන කිසිම අවධානයක් නෑ. අපි අඳුරෙම ඉන්න උපන් අය ආලෝකයක් කියලා කොහේ තියෙනවද? ආලෝකයක් ලබන්න විදිහක් නෑ, ලැබෙන්න විදිහක් නෑ. ඒක දෙවියන්ගෙන් ලැබුණොත් තමයි කියලා විශ්වාසයක් මත කිසිවක් නොකර ඉන්නවා. තවත් කෙනෙක් අඳුරේ ඉන්නවලු, මෙතන භයානක තැනක්ලු. භයානක තැන පෙනෙන්නේ නැති මේ අඳුර නිසාලු. අඳුර ආලෝකයෙන් නැති කරන්න පුළුවන්ලු. එනිසා අපිත් ආලෝකයේ උපදවා ගන්න ඕන කියලා ඔන්න කෙනෙක් ආලෝකයේ උපදවන්න කියලා පොළොව අත ගන්න පටන් ගන්නවා. පොළොවේ හැමතැනම අත ගාගෙන යන ආලෝකයේ උපදවන ක්‍රමයේ හොයාගෙන එයා පොළොව අත ගාගෙන අඳුරේ ගියොත් කවදාවත් මෙයාට ආලෝකයේ උපදවන තැන හම්බ වෙන්නේ නැහැ. මොකද එයා හරියට අහගත්තේ නැහැ ආලෝකයේ උපදවන ක්‍රමයේ. අනිත් කෙනා ආලෝකයේ උපදවන ක්‍රමෙත් හොයාගත්තා. දැන් ඔහු අඳුරේමයි ඉන්නේ. නමුත් අඳුරේම ඉඳගෙන පටන් ගන්නවා. දික්තිය දිගේ අත ගාගෙන යනකොට ඔන්න එක තැනකදී හම්බෙනවා අමුතු උපකරණයක්. එයා ඩිංගක් මේක හොයාගෙන දැන් එයාට විශ්වාසයක් ගොඩ නැගෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අර සත්පුරුෂයා කියපු කතාවේ ඇත්තක් පේනවා වගේ. එයා කිව්වා මෙතන භයානක තැනක්, ඒ අඳුර නිසායි පේන්නේ නැත්තේ. අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන්, ආලෝකේ නැති කරන ක්‍රමයක් තියෙනවා මෙන්න මේ විදිහේ කියලා කිව්වා. දැන් ඔන්න ටිකක් ලොකු විශ්වාසයක් ඇති වුණා. විශ්වාසයක් ඇති වුණා, උපකරණයක් ලැබුණා. එහෙනම් මේක වෙන්නේ නැති ඒ සත්පුරුෂයා කියපු කාරණාව කෙරේ වැඩි ප්‍රසාදයක් ඇති වුණා. ශ්‍රද්ධාවට ගියා වෙනවා. ඊළඟට ඒ අඳුරේ මේ මිනිස්සයා අර උපකරණය ටිකක් කරකවනවා. කරකවුවාම පොඩ්ඩක් ආලෝකේ එනවා. ටිකක් අඳුර දුරු වෙනවා. අර නොපෙනුණු දේවල් දැන් ටිකක් පේන්න ගන්නවා. තවත් එකක් කරකවනවා. ආලෝකයේ වැඩි වෙනවා. තවත් එකක් අඳුර අඩු වෙනවා. තවත් එකක් හොඳට පේන්න ගන්නවා. මේ මිනිස්සයා තවත් එකක් කරකවනවා අර ස්විච් එක. තවත් එකක් ආලෝකයේ වැඩි වෙනවා. තවත් අඳුර දුරු වෙනවා. තවත් හොඳට පේන්න ගන්නවා. හතරවෙනි වතාවටත් සම්පූර්ණම හොඳට මේක කරකවනවා. හොඳටම ආලෝකමත් වෙනවා. හොඳටම අඳුර දුරු වෙනවා. අර සත්පුරුෂයා කියපු බව ඇත්ත. භයානක තැනක් නපුරු තැන නපුරු දේ තමයි මෙතන තියෙන්නේ. ඇත්තක් දකිනවා. දැන් ඔන්න සත්පුරුෂයා කියා දුන්නු ක්‍රමයට ආලෝකයේ උපදවගෙන අඳුර දුරු කරලා ඉන්න තැන භයානක බව ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා. මෙන්න මේ වගේමයි ඔබටත් මටත් දුක දැනගත්තට සමුදය දැනගත්තට නිරෝධය දැනගත්තට මේ දුකයි කියලා මේ දුකට හේතුව තණ්හාවයි කියලා තණ්හාව නැති කිරීම නිවනයි කියලා දැනගත්තට ඒ තුන් දැනුම තිබුණා. තණ්හාව නැති කරන්නේ මෙහෙමයි කියන ක්‍රමේ නැති වුණොත් තණ්හාව නැති කරන්න කියලා මොනව හරි කරાવી අර මිනිස්සේ කර පොළොව අත ගෑවා වගේ තණ්හාව නැති කරන්න කියලා මොකක් හරි කරાવી මුත්‍යාට අර පොළොව අත ගාපු කෙනාට අඳුර නැති කරන ආලෝකය උපදවා ගන්න ලැබුණේ මේ ජීවිතයේ ගිවිලයයි. ආලෝකය උපදවන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි ආලෝකය උපදවන ක්‍රමයක් අහගත්ත කෙනා හරි තැනයි හොයන්න ගත්තේ. දිට්ඨියයි අඳුරේ මත ගන්න ගත්තේ. එයාට කවදා හරි වෙලාවක අඳුර නැති කරන තැන හමු වෙනවා. ඒ වගේ අපිටත් තණ්හාව නැති කරන්න නම් තණ්හාව නැති කිරීම නම් නිවන තණ්හාව නැති කරන ක්‍රමය දෝන. තණ්හාව නැති කරන ක්‍රමයක් ලැබුණොත් අන්න එදාට අපිට පුළුවන් තණ්හාව නැති කරනවා කියන වැඩපිළිවෙලට බැස ගන්න. තණ්හාව නැති කරනවා කියන වැඩපිළිවෙලට බැස ගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල ඒ ක්‍රමය මොකද්ද කියලා දැනගන්නකම් තණ්හාව නැති කරන වැඩපිළිවෙල සාර්ථකනේ. තණ්හාව නැති කරනවා කියන ක්‍රියාව අඳුර නැති කරලා ආලෝකය උපදවනවා කියන ක්‍රියාව සබැලෙස කරන්න පුළුවන් උනේ ආලෝකය උපදවන්නේ මෙන්න මෙහිමයි කියන ක්‍රමයේ දැනගත්ත කෙනාටමයි. ඒ වගේ තණ්හාව නැති කරන්නත් තණ්හාව නැති කරන ක්‍රමය අපි දැනගන්න ඕන. ඒ ක්‍රමය අහා දැනගත්තට පස්සේ ඒ අනුව කටයුතු කරලායි තණ්හාව නැති කරන්න වෙන්නේ. ඒ ටික තවත් එකක් පැහැදිලි කරගන්න තවත් පුංචි සරල උපමාවක්ම අපි යොදා ගන්නවා. මේක ධර්මයෙන්ම කිව්වට අපහැදිලි වෙන්න පුළුවන්. මේ උපමාවකින් කිව්වහම විඤ්ඤේය කුරුසයන් නුවණ ඇති අය එකින් කරුණ වටහා ගන්නවා. ඔබ හිතන්න ඔබ ඉන්න තැන හරි කරදරයි, දුක් සහිතයි, පීඩා සහිතයි, බාධක කම්කටොළු අඩුපාඩුකම් බොහොමයි. කෙනෙක් ඇවිල්ලා කියනවා මීට වඩා බොහොම සුව පහසු බොහොම සනීප සියලු පහසුකම් වලින් යුක්ත වූ ස්ථානයක් තියෙනවා. ඒ තොරතුරු විස්තර කියලා දෙනවා. දැන් ඔබට අවශ්‍ය වෙනවා මේ කරදරකාරී තැනින් මිදිලා ඒ සොඳුරු තැනට යන්න. දැන් අපි වාහනයක නැගිලා පිටත් වෙනවා ඒ තැනට යන්න. යනකොට වාහනේ නතර වෙනවා. වාහනේ නතර වුණාම අපි ඉස්සෙල්ලම කරන පිළිවෙලක් තියෙනවා. වාහනේ යන්න බැරි වුණොත් ඉන්ජිම නතර වුණොත් ඉස්සෙල්ලම කරන්න මොකද්ද? තල්ලු කරලා බලනවා ටිකක්. ඉන්න අය බැහැලා ටිකක් තල්ලු කරලා බලනවා මේක පණ ගන්වන්න පුළුවන්ද කියලා. එහෙමත් බැරි වුණොත් බැටරි වයර් දුරුල් වෙලාද, වතුර නැතිවද, තෙල් නැතුවද, මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලනවා. හොයලා කොහොම හරි ස්ටාර්ට් කරගන්න බැරි. එහෙමත් බැරි වුණාම ඊළඟට තමන් දන්නවනම් හරි දන්න කෙනෙක් හරි යොදාගෙන, මොකද්ද දන්නේ නැහැ මේකට වෙලා තියෙන්නේ, මේක යන්න බෑ, එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ස්ටාර්ට් කරගන්න බෑ, මොකද දන්නේ නැහැ. හොයන්න පටන් ගන්නවා. ඔන්න එන්ජිම හොයනවා, කොටසින් කොටස කොටසින් කොටස හොයාගෙන යනවා. කැඩුණු තැන හොයනවා. කැඩුණු තැන හොයාගෙන යනකොට හම්බ වෙවි කැඩිච්ච තැන. මෙන්න මෙතන තමයි කැඩිලා තියෙන්නේ. අපි හිතමු ක්ලච් ප්ලේට් එක ගිහිල්ලා කැඩුණු තැන හොයාගත්තා. දැන් මෙතෙක් කලේ අපි හැදුවා නෙමෙයි, හදනවා කියන කාරණාව එතන තාම යෙදුනේ නැහැ. තාම කලේ මොකක්ද? කැඩුණු තැන හෙව්වා. කැඩුණු තැන හොයාගත්තට පස්සේ තමයි හදනවා කියන කාරණාව යෙදෙන්නේ. මෙන්න මෙතනයි කැඩිලා තියෙන්නේ, නම් මේකයි හදන්න ඕන. දැන් එයා ශාස්ත්‍රයේ දන්න කෙනෙක් නම් ඔහු දන්නවා මේක කැඩිලා තියෙන්නේ මෙන්න මෙතන. මේකට මෙන්න මේ උපකරණ ටික එකතු කරන්න වෙයි. එහෙම නැත්නම් අලුතෙන් දාන්න වෙයි. මොකක් හරි ක්‍රමයේ ඔහු දන්නවා. දන්න කෙනා මේ උපකරණයේ කොටස ගලවලා ඉවතට අරගෙන අලුත් වැඩියා කරලා සම්බන්ධ කරන්න පුළුවන් නම් එහෙම, එහෙම නැත්නම් අලුතෙන් දාන්න වෙනවා නම් අලුතෙන් දාලා හදා ගන්නවා. දැන් වාහනේ හදනවා කියන ක්‍රියාව සැබවින් කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. දැන් මුල් අවස්ථාව කැඩුණු තැන හෙව්වා. දෙවනි පියවර තමයි හොයාගෙන කැඩිච්ච තැන හැදුවා. හොයාගත්තේ නැත්නම් කැඩුණු තැන හදනවා කියන කාරණාවක් තින්නෙත් නෑ. දැන් එතකොට වාහනේ හදලා ඉවරයි. දැන් ආපහු අපේ ගමන, අපේ අවශ්‍ය තැනට යන්න පුළුවන්. හදනවා කියන කාරණාව හා සොයනවා කියන කාරණාව මේ වාහනේ කැඩුණු තැනදී තිබෙන බව, තියෙන බව අපට තේරෙනවා. මෙන්න මේ වගේමයි අපි යන මේ ගමනත්. මේ යන ගමනේදීත් අපි දුක. අපි දැන් ඇයි මෙහෙ නතර වෙලා මේක තැන ඉඳගෙන දුක් විඳින්නේ? යන්න බෑ ඉදිරියට. හේතුව තණ්හාව, කැඩිලා. දැන් කැඩුණු තැන හදන්න ඕන. කැඩුණු තැන හදන්න ඕන. කැඩුණු තැන හදුවොත් තමයි, දුකට හේතුව ඉවත් කළොත් තමයි යන්න පුළුවන් වෙන්නේ මෙතනින් මිදিলা. දැන් කැඩුණු තැන හදන්න නම් කැඩුනේ කොහේද කියලා හොයාගන්න වෙනවා. එහෙනම් තණ්හාව කොහේද තියෙන්නේ කියලා, තණ්හාව කොහිද උපදින්නේ කියලා, දුකට හේතුව කොහේද හටගන්නේ කියලා හොයන්න වෙනවා. හොයාගත්තට පස්සේ තණ්හාව නැති කරනවා කියන ප්‍රතිපදාව වැඩපිළිවෙල හම්බ වෙන්නේ. හදනවා කියන තැන හම්බ වෙන්නේ වැරදිච්ච තැන, කැඩිච්ච තැන හොයාගත්තට පස්සේ. ඒ නිසා මෙන්න මේ ශාසනික ප්‍රතිපදාවේදී ඉස්සෙල්ලා තියෙනවා කොටසක් හොයන. හොයාගත්තට පස්සේ තමයි පිළියම් කිරීම හම්බ වෙන්නේ. ඒ පිළියම් කරනවා කියන අවස්ථාව තමයි මාර්ගය. ඊට එහාවෙන් තියෙන්නේ හොයනවා කියන කාරණාව. මොනවද අපි හොයන්නේ? දුකට හේතුව හොයනවා. දුකට හේතුව හොයනවා. හේතුව කොහෙද තියෙන්නේ? මොකක්ද හේතුව කියලා. ඒ සඳහා ඔන්න අපිට ඕන කරනවා සත්පුරුෂ ධර්මයක්. අපි ලෝකයට ඇලුම් කරලා තියෙනවා. තණ්හාවෙන් වැළඳගෙන තියෙනවා. අපිට දුක එන දුක උපදින්නේ යම් තැනකින්ද? ඒ දුක එන තැනටමයි අපි ඇලුම් කරලා තියෙන්නේ, ආශා කරලා තියෙන්නේ. දුකටම ඇලුම් කරයි නම්, දුකටම තණ්හා කරයි නම්, දුකටම මමය, මගේය, මගේ ආත්මයයි කියයි නම්, දුක් විඳිනවා හැර දුකින් ගැලවිලා යනවායි කියන කාරණාව කවදාවත් වෙන්නේ නැහැ. දුකින් මිදුණොත් තමයි පුදුමේ. එහෙනම් දැන් අපි මේ දුක දුක කියලා කතා කරනවා මොහොකටද දුක කියන්නේ? හොයලා බලන්න වෙනවා. එතකොටයි අපිට තණ්හාව හොයාගන්නත් පුළුවන් වෙන්නේ. පළඟටියා ගිනිදැල්ල ලස්සන වූ සුන්දර වූ වස්තුවක් හැටියට දකිනවා. පළඟටියට ගිනිදැල්ල හරි ලස්සන අරමුණක්. ඒ නිසාම පළඟටියා රාත්‍රියේ කුහි පහනක් දැල්ලුවත් ඇහැට ගැටුණොත් ඒ ගිනිදැල්ලට පියාඹගෙන එනවා. පිය අරමුණ කරා එනවා. ඇවිල්ලා පළඟටියා ඒ ලස්සනයි කියලා දැකපු අරමුණේම ගැටිලා පිච්චිල නියැදෙනවා. දැන් පළඟටියා ඇලුම් කලේ කුමකටද? ප්‍රිය කලේ කුමකටද? ලස්සනයි කියලා ආසාවෙන් වැළඳ ගන්න හැදුවේ කුමක්ද? ඔහුට ලස්සනට පෙනුනේ නපුරු පහසක් ඇති ගිනිදැල්ල. ඉතින් ගිනිදැල්ලට ආසා කළ, ගිනිදැල්ලට ඇලුම් කළ, ගිනිදැල්ල වැළඳ ගන්න හදපු පළඟටියා දැවෙනවා පිච්චෙනවා කියන කාරණාව අමුතු දෙයක් නෙමෙයි. ගිනිදැල්ල ස්වභාවයෙන් දවන නිසා. එතකොට ගිනිදැල්ල පළඟටියාව හොයාගෙන ගිහිල්ලා පළඟටියාව පිච්චුවේ නෑ. පළඟටියාමයි ගිනිදැල්ලට ඇවිල්ලා හැප්පිලා පිච්චිලා මිය ගියේ. ඔබත් මමත් මේ ලෝකයේදී යමක්ද ප්‍රිය වශයෙන් දකින්නේ, මధుර වශයෙන් දකින්නේ පළඟටියාට ගිනිදැල්ල වගේමයි. පළඟටියාට ගිනිදැල්ල යම්සේ දවයිද, පුච්චයිද, පුලුස්සයිද? ඔබද මමද මේ ලෝකයේ යමක් ප්‍රිය වූ මధుර ස්වභාවයෙන් දකීද? ඒ දකින හැම එකක්ම ඔබව මාව දවල පුච්චලා තියෙනවා. මොනවාද අපි ලෝකේ මధుර වූ ප්‍රිය වූ ස්වභාවයෙන් දකින්නේ? ඔබට මට මధుර වූ ප්‍රිය වූ ස්වභාවයන් මොනවද කියලා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ දේශනා කළා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නීසමානානි සති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා පජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානානි විසති ධානං ලෝකේ පිරූපං සතරූපං එත්තේ සතන්හා
පජ්ජමානා පජ්ජති එත්තනීසමානා නිවිසති රූපං ලෝකේත්‍ය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්තනීසමානා නිවිසති. ඔන්න ඔබට මට එහෙ මధుර වූ ප්‍රිය වූ සොඳුරු වූ වස්තුවක් රූපය ප්‍රිය වූ මధుර වූ වස්තුවක් චක්කු විඥානයේ ප්‍රිය වූ මధుර වූ වස්තුවක් චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා මේ ඔක්කොම අපට මధుර වූ ප්‍රිය වූ වස්තු හැටියට පේන්නේ පළඟැටියට ගිනි දැල්ල වගේ. දැන් අපට පේන පළඟැටිය හරි මෝඩයි කියලා ඌ තණ්හා කරලා තියෙන ඌ ආශාවෙන් වැළඳ ගන්න හදලා තියෙන්නේ කොච්චර භයානක අරමුණක්ද කියලා මට ඔබට තේරෙනවා පේනවා. නමුත් අපේ මෝඩකම පේන්නේ පළඟැටියගේ මෝඩකම අපට පේනවා. අපේ මෝඩකම පෙනුනේ කාටද? බුදුහාමුදුරුවන්ට පෙනුණා. උන්වහන්සේ දැකලා කියනවා නුඹලා පළඟැටියා වගේමයි. උඹලත් යමකට ඇලුම් කළා නම් උඹලත් ඇලුම් කළේ දැවෙන පිච්චෙන දුක් වූ දෙයකටමයි. විමසා බලන්න කියලා උන්වහන්සේ උන දේශනා කරනවා. දැන් අපි බලන්නට ඕන මధుර වූ ප්‍රිය වූ වස්තුව උන්වහන්සේ දේශනා කරනවා පළඟැටියට ගිනි දැල්ල වගේ පෙනෙන එකක් විතරයි ඔය මధుර ප්‍රිය ස්වභාවය. ඇත්ත ඇති සැටියෙන් බලන්න කියන ඉගෙනීම කළා. ඒ සඳහා අපට න්‍යායක් දුන්නා, දර්ශනයක් දුන්නා. ඛතමං චෞසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අත්තියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛ. කාටවත්ම වෙනස් කරන්න බැරි දුක්ඛ ආර්ය සත්‍යයක් උන්වහන්සේ ලෝකෙට දේශනා කළා. දුක්ඛ ආර්ය සත්‍යයක් වුණ දුක ගැන දැනුම එනකොට සමුදය නිරෝධයේ මාර්ගයේ සතර දැනුම එක්පී හොඳින් සවන් දෙන්න වෙයි. දැන් එහේ අපට මధుර ප්‍රිය වස්තුවක් පළඟැටියට ගිනි දැල්ල මధుර වූ ප්‍රිය වූ වස්තුවක්. දැන් බලන්න ඕන අපි මේ දෙකේ වෙනස. එහේ කියන්නේ කුමක්ද? ඇස කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මේ ඇහැට ආහාර නොලැබුණොත් ආහාර නැති වුණොත් එහෙට මොකද වෙන්නේ? එහෙ පවතින්නේ නැහැ. එහෙ නිතරම නඩත්තු වෙන්නේ පවතින්නේ ආහාරේ. ඒ නිසායි අපි එහෙට ගුණ දෙන ආහාර විටමින් වර්ග හොය හොයා වළඳන්නේ. එහෙ පවතින්නේ කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ සතර හේතුව නිසා. එනම් යමක් හේතු කොටගෙන හටගන්නවා නම් යමක් ප්‍රත්‍ය කොටගෙන යමක් නිසා හටගන්නවා නම් එතන තියෙනවා උත්පත්ති ලක්ෂණේ, ජාති ලක්ෂණේ, ඉපදීමේ ලක්ෂණේ. එතකොට එහේ කියන්නේ මොකක්ද? එතකොට ඉපදීමේ දුක්ඛ ලක්ෂණේ ඇති තැන. එහේ කියන්නේ උපදින එක. හේතු ප්‍රත්‍යයෙන් ආහාර ආදී හේතු නිසා
හට ගන්න එක. යමක යම් තැනක උත්පත්ති ලක්ෂණේ ඇත්තම් උත්පත්ති ඉපදීමේ දුක්ඛ ලක්ෂණේ ඇත්තම් ඒකාන්තයෙන් මෙතන ජරා කියන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. දැන් එහෙ දිරනවද? ළමා කාලේ තරුණ කාලේ තනිච්ච විදියට දැන් පේනවද? නෑ. වෙනම අඩු වේගන යන. ඉස්සල තිබිච්ච නැමේ දැන් තියෙන්නේ. දිරන බවක් පේනවා. එහෙනම් අතගත් ඇහි දිරීමේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එහෙන් ලෙඩ වෙනවද? කබ කඳුළු ගලනවා, සතු වෙනවා. නානාවිද රෝග පීඩාවන් එහි හට ගන්නවා. එහෙනම් හටගත්ොත් යමක් එතන දුක්ඛ ලක්ෂණයක් රෝග ලක්ෂණේ ව්‍යාධිති දුක්ඛ ව්‍යාධි දුක්ඛ ලක්ෂණේ එතන තියෙනවා. හටගත්ොත් යමක් මැරෙන්නේ නැතුව ඉන්න බෑ. නැති ජාත සමරණ. එහෙනම් හටගත් ඇහි මරණ ලක්ෂණය මරණය කියන දුක්ඛ ලක්ෂණයත් අඩංගුයි. මේ ඇහි හටගත් ඇහි අප්‍රියයි සම්පයෝග දුක්. මේ අප්‍රියන් හා එක්රීමේ දුක හදලා නැද්ද? ඇහි ඉදිරියේදී අප්‍රිය වූ ජරා මරණය අත්විඳින්න වෙලා තියෙනවා. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක හැදිලා තියෙනවා. ඒ දුක්ඛ ලක්ෂණයට අයිති. ආදරණීය මව්බි මාපිය දුව දරුවෝ මේ දැස ඉදිරියේ වෙන් වෙලා මහ පොළොව යට වෙච්ච හැටි, ගිනි දැල් මත දැවුණු හැටි අපිටම ඇවිල්ලා පේනවා. ඒ ටික දැක්කේ ඇද්දකින්. එතකොට එහෙ කියලා කියන්නේ ප්‍රියංගෙන් වෙන් කරන අප්‍රියංගෙන් අප්‍රියන් හා එක් කරන ලක්ෂණයේ දුක්ඛ. ඇස කියලා කියන්නේ බලාපොරොත්තු දේ නොලැබීමේ දුක දැටි කරන ලක්ෂණයේ යුක්තයි. එහේ කැමති කැමති දේ හැමදාම ලබන්න බැරි වුණා. කැමති දේ නොලැබීම නිසා දුක ආවේ එහෙ නිසා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ ලක්ෂණත් මේ උපන් ඇහැට අයිති. එහෙනම් ඇහැ කියලා කියන්නේ ජාති දුක්ඛ ලක්ෂණයෙන්, ජරා දුක්ඛ ලක්ෂණයෙන්, ව්‍යාධි දුක්ඛ ලක්ෂණයෙන්, මරණ දුක්ඛ ලක්ෂණයෙන්, හප්‍රියන් හා එක්රීමේ දුක්ඛ ලක්ෂණයෙන්, ප්‍රියංගෙන් වෙන්කිරීමේ දුක්ඛ ලක්ෂණයෙන්, කැමති දෑ නොලැබීමේ දුක්ඛ ලක්ෂණයෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ආදී සියලු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බැවින් මේ දුකයි කියලා කියනවා. දැන් එහෙ කියලා කියන මහා දුක් ගොඩක්. ඒ වුණාට ලෝකේ අපිට චක්කුන් ලෝකේ තිය රූපං සාත රූපං මදුරු පිය වූ අරමුණක් වෙලා ඊළඟට රූපය රූපං ලෝකේ පිය රූපං සාත රූපං හැට ගැටෙන රූපේ ලස්සන වූ පිය වූ අරමුණක් මලක් දැක්කාම අපි හිතනවා හරි ලස්සනයි, හරිම සොඳුරු මලක්, ලස්සන මලක්, ලස්සනේ බෑ, ලස්සන දැක්කාම ඈතින් ඉඳලා බලලා මදි, ළඟට යනවා, පියමනිනවා ටික ටික, ලං වෙලත් මදි, අල්ලලා බලන්න ඕන, අත තියලා බලනවා ඒත් මදි, ඉඹලා බලන්න ඕන, නහයට ලං කරලා බලනවා. එතනමුත් සෑහීමකටපත් වෙන්නේ අනේ මේ මලක් මටත් ඇත්තන්, අපේ ගෙදරත් මල් මෙයින් මල් පඳුරක් හිටෝ ගන්න නැත්තම් ඒනු සෑහීමකට පත් වෙන්නේ නැහැ. දැන් අයිති කරගන්න ඕන අයිතිකරුගෙන් අනේ මටත් මේන් අතු කැලක් දෙන්න. මේ ලෝකේ හීන දීන පහත්ම දේ තමයි ඉල්ලනවා කියන එක. හිඟමන කියන්නේ. එතනටත් වැටෙනවා අපි. ඉල්ලනවා දැන්. ඉල්ලනකොට යත් ලෝභයක් නම් ඔන්න එයාට ගැටුමක් එනවා. අපෝ ඒක නම් දෙන්න බෑ. වෙන ඕන එකක් දෙන්නම්. ඒක නම් දෙන්න බෑ. එතකොට අන්න අනිත් එක්කෙනාගේ ගැටුම ඊට වැඩි. අම්බට ඕක දෙන්න බෑ. එතකන්කො හොඳින් හරි නරකින් හරි මං ගන්නම්කො. ඔන්න ඊළඟට හිතනවා මම රෑට ඇවිල්ලා මේක ගලවන්න යන්නම්කො. එහෙම නැත්නම් කාව හරි ඩොලර් පහක් දීලා මේක ගලවගෙන යන්නම්කො. හොරකම් කරන්න හරි හිතෙනවා. දැන් බලන්න මහා අකුසල කර්මයක. දැන් ඊළඟ දේක නැතුණන් පස්සේ මෙයා නොගත්තා. වෙන කෙනෙක් කළා කරගෙන ගියත් අර එයා හිතනවා අර යම තමයි මේ කරන්නේ. සමහර වෙලාවට සේරි වාණිජ ජාතකයේ අපිට මතකයි එතනින් පටන් ගත්ත වෛරය. සේරි වාණිජ කච්චපුට දෙන්නගේ වෛරය බුදු වෙන ආත්ම භාවයේදී ඉවර කරගන්න බැරි වුණා. පරම්පරා ගාන කල්ප ගාන ගෙනිච්ච වෛරය. සමහර වෙලාවට ඔය ඇති වෙච්ච ලස්සනයි කියලා දැක්ක තැන ඉවර වෙන්නේ වගේ තැනකින්. කච්චපුට දැක්කා මේ ලස්සනයි තලිය සතරයි. හැබැයි ටිකක් මේක අඩුවට ගන්න ප්‍රමාද කළා. නැවත ඒ ලස්සන දේ බලන්න ලබන්න පහසුවෙන් ගන්න එනකොටයි අහිමි වෙලා තිබුණේ. ඒ වගේ මෙන්න ලස්සනයි සුන්දරයි කියලා දැකපු දේ මේ වගේ භයානක විපාක අද දේවදත්ත හාමුදුරු අවීචි භවකීල කියන අපායේ ගිනි ජාලාමල දෙවෙනවා. එහෙට ගැටුණු රූපයක් නිසා රූපේ ඇත්ත ඇතිසටින් දකින්න බැරි වෙච්ච නිසා කල්ප ගානක් අපායේ දෙවෙනවා. දුක් විඳිනවා. ඉතින් ලස්සනයි සොඳුරුයි කියලා මල ලස්සනයි ඇත්ත. ඒක ලස්සන සොඳුරු බව බලන්න පිළිසහනමක් නැහැ. නමුත් අපි දැනගෙන නොසිටියොත් ඒ සොඳුරු දසුන තුල මෙන්න මේ දුක්ඛ ලක්ෂණද සැඟවි තියෙනවා කියලා අපිත් අර ගිනි දැල්ලට පැනපු පළඟෙටියා වගේ ඒ මලත් එක්ක හැප්පිලා මහ ගැටුමක් හදාගෙන ලෝභ ද්වේෂ මෝහ ඇති කරගෙන මරලා හරි හොරකම් කරලා හරි උදුරලා හරි ගන්න බලෙන් හරි ගන්න ගිහිල්ලා කාය වාක් මනෝ කර්ම වලට ගිහිල්ලා ඒ ප්‍රතිපාක වශයෙන් සසර දුක් විඳිනවා. සසර දිග්ගස්ස ගන්නවා. මල දිහා ලස්සනයි කියලා බැලුවා හොඳයි. ඒක තහනමක් නෑ. හැබැයි ඒ සමගම අපි නොදැක්කොත් මල කියන්නේ හටගත් එකක්. මල කියන්නේ උපන් එකක්. උත්පත්ති දුක්ඛ ලක්ෂණේ මේක තියෙනවා. හටගත්ත නම් යමක් ඒක දිරනවා. මේක ටික ටික මැලවෙනවා. ඒකේ ව්‍යාධි ලක්ෂණයක් තියෙන්න ඕන. මේකේ නානාවිද ලෙඩ රෝග වෙන්න පුළුවන්. මේ ගහට පඳුරට මලට නොයේ කුමි වර්ග හානි කරන්න පුළුවන්. නොයේ දිලීර බැක්ටීරියා වර්ග ඇවිල්ලා විනාශ වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එනවා මේකේ. මේ අනේ මේ මල තව ටික වෙලාවකින් මලානික වෙලා මේ මල මහ පුළුව සිප ගන්නවා. මේ මලත් එක්ක ප්‍රියන්ගෙන් අප්‍රියන් හා එක්කිරීමේ ලක්ෂණ තියෙනවා. ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ දුක්ඛ ලක්ෂණය තියෙනවා. බලාපොරොත්තු දෙය නොලැබීමේ දුක්ඛ ලක්ෂණ තියෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ දුක්ඛ ලක්ෂණ තියෙනවා. මේවා කෙනෙකුින් විස්තර කර කර බැලුවොත් ඔන්න අපට පේනවානේ මధుරයි ප්‍රියයි කියලා පේන දේ තියෙන්නේ මහා දුක්ඛ ලක්ෂණ වලින් පිරිච්ච තැනක් නේ. දුක්ඛ ලක්ෂණ වලින් පිරිච්ච තැනක් නේද මధుර වූ ප්‍රිය වූ ස්වභාවයක් හැටියට දකින්නේ. නිබඳු රූපයක් නිබඳු ඇහැත් ගැටිලා නේද මිසක්කු විඥාණය. ඒකත් හටගත්ත දෙයක් නේද. ඉපදීම් ලක්ෂණේ තියෙනවා නේද. ඒ තුන්දෙනා නේද ස්පර්ශය හදන්නේ. එහෙනම් ස්පර්ශය කියන්නේ උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි නේද. එහෙනම් අනිත් ලක්ෂණත් එතන ඇති නේද. ස්පර්ශය නිසා නේද වේදනාව සංඥාව සංඛාර. එහෙනම් ඒවත් හටගන්න දේ නේද. උත්පත්ති ලක්ෂණේ තියෙනවා නේද. එහෙනම් එතන ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ලක්ෂණ යුක්තයි නේද. එහෙනම් ඔන්න ලෝකෙම දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බව දකින්න බලන්න පිනින්න පටන් ගන්නවා නුනින් විමස විමස බැලුවොත් ඔන්න දැන් අපිට හම්බ වෙනවා දුකට හේතුව හැදෙන්නේ කොහේද කියලා. මෙන්න ලෝකේ තියෙන හැම එකක්ම ඇහත් හටගත්ත තැනක් උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි. ඇහත ගැටෙන රූපයත් උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසාම ජරා ව්‍යාධි මරණ ලක්ෂණ වලින් යුක්තයි. ඒ දෙකේ ගැටීම නිසා උපදින චක්කු විඥාන, චක්කු සංපස්ස, වේදනා, සංඥා, චේතනා මේවාද උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි. සියලු දුක්ඛ ලක්ෂණ වලට යටත්. එහෙනම් මේ දුක නේද තියෙන්නේ? මේ දුක්ඛ ලක්ෂණය වැහිලා නේද මේක ලස්සනයි සුඳුරුයි කියලා පෙනුනේ? දුක ඇති තැනම නේද ලස්සනයි හොඳයි සපයි කියලා පෙනුනේ? නපුරු තැනකට නේද තණ්හාව උපන්නේ? පළඟටියා දවන පුළුස්සන ගිනි දැල්ලට ඇලුම් කළේ යම්සේද, එහෙනම් අපිත් මලට ඇලුම් කරනවා කියලා ඇලුම් කරලා තියෙන්නේ කුමකටද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අප්‍රියන් හා ඉක්රීමේ, ප්‍රියන් හා වෙන් කිරීමේ, කැමති දෑ නොලැබීමේ, ශෝක පරිදේව දුක්ඛ පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූ තැනකට නේද කියලා බලනකොට ඔන්න අපට තේරෙනවා යම් අවබෝධයක් ලැබෙනවා මේ දුක දුක හැටියට නොදැක්ක නිසා. මේ මధుරයි ප්‍රියයි කියලා පෙනිලා නේද? මෙන්න මේ විදිහෙන් අපේ පළවෙනි සොයා යාම කරගෙන යනකොටමත් ඔන්න අපට විපස්සනා විදර්ශනාව කියලා කියනවා මේ ටිකට. විදර්ශනා කලාව නිදැ ලෝකෙ හැමෝම බලන්නේ මල ලස්සනයි කියලා. මල ලස්සනයි විශිෂ්ට දර්ශනයෙන් බලනවා ලස්සනයි මල ඇත්ත. හැබැයි ඒක තියෙනවා උත්පත්ති ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, චරා ලක්ෂණය, මරණ ලක්ෂණය තියෙනවා. මේ මල නිසා ප්‍රියන් හා ඉක්රීමේ දුකට එන්න පුළුවන්. දුක් මේ මල කඩාගෙන ගියොත් කවුරු හරි නකමැති දේ සිද්ධ වුණා. ප්‍රියංගෙන් වෙන් කිරීමේ දුක එනවා. අප්‍රියන් හා ඉක්රීමේ දුක එනවා. දුක්ඛ දෝමනස්යන් හා ඉක් වෙනවා. කැමති දේ කැමති ආකාරයෙන් පැවතුනේ කවුරු හරි කඩලා දාලා බිඳලා දාලා විනාශ කරලා දුක එනවා. එහෙනම් මේ සියලු දුක්ඛ ලක්ෂණ වලින් මේක යුක්තයි නේද කියලා අන්න විශිෂ්ට දර්ශනයෙන් බලන ওই දර්ශනාව. විදර්ශනාවෙන් බලනින් එයා තේරුම් ගන්නවා මෙන්න මේ බඳු තැනක් මේ ආකාරයෙන් පෙනෙනව නේද? මේ ලක්ෂණයි කියලා පෙනෙන දේ තුල ඇති යථාර්ථය නිබන්ධක් නේද කියලා මේ සලායතනයේ උස්සීම එහෙකනනාසේ දිව ශරීරයේ මන චක්කුං ලෝකේ පිය රූපං, සෝතං ලෝකේ පිය රූපං, ඝානං ලෝකේ පිය රූපං, ජීවහා ලෝකේ පිය රූපං, කාය ලෝකේ පිය රූපං, මන ලෝකේ පිය රූපං, සාත රූපං, එත්ති සත්තන්හා උපජ්ජමානා උපජ්ජිතේත්තනී සමානානී සති. මෙන්න මේ තැන්වල නේද මේ තණ්හාව උපදින්නේ කියලා හොයාගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම මේ තැන්වල නේද මේ තණ්හාව උපදින්නේ? මේ තණ්හාව උපදින්නේ මෙන්න මේ හේතු නිසා නේද? විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා විදර්ශනා කරලා බලනවා. ඔන්න හම්බ වෙනවා හොයාගන්නවා තණ්හාව උපදින තැන. තණ්හාව පවතින්නේ කොහේද? තණ්හාව පවතින්නේ කොහොමද කියලා හොයාගන්නවා. තාම මේ වාහනේ හදනවා නෙමෙයි, තාම හොයනවා. අපි හුඟක් දෙනෙක් මෙන්න මේ ටික විදර්ශනා කරලා හිතනවා දැන් හරි අපිත් නිවන් මාගේ තමයි ඉන්නේ කියලා. දැන් වාහනේ හැදුවා තමයි, හදනවා තමයි ඉන්නේ. තාම හදනවා නෙමෙයි, තාම හොයනවා. ඉතින් අපි හොයලා හදන හැටි ටිකක් විවේකයක් අරගෙන බලමු.